Honorable Prime Garu Agramathyathuma.
Honorable Speaker, Kathanayakathumani. Etta wasema ape paksha upanayakathuma mata kiwwa me tanaturen ayin wenawa kiyala. E janadhipathithuma muna gahilla kiyanne. Itin janadhipathithuma aave badada vithara. E nisa badada tamai api janadhipathithuma danum deela mamai rajasena ratna emmathuma inna avasthawedi e lipiya bara denna. Itin ada udaya kiyenakota samahara illala as wenna kiyala illala as wela iwara. Man hitanne api aluth sampradayak athi kara. Samanyen waradi karapu aya tamai naththam waradda kara kiyala thiyenna karapu aya thamai in wenne. Eth ada etuma me metena thiyenna me parikshaneyata aandu angili gahanna naha kiyala pennanna etta wasema udaharanayak athi karala thiyena. ඉතින් ඇත්ත වශයෙන්ම කථානායකතුමනි අපිට විශ්වාස භංග යෝජනා කරන්න බැරි වුණාට මීට ඉස්සෙල්ලා කොහොමද හොරු ක්‍රියා කරේ මීට ඉස්සෙල්ලා මේ හොරු දැම්ම නාද කරන්නේ කොහොමද අපි දැම්මේ උදාහරණය කියලා ඕන්නම් අපිට පුළුවන් මේ රටේ විවාද කරන්න කොහෙද අපි මං අහන්නේ මේ ඇමතිවරේ කොමිසමකට ගිය කොහෙද ඇමතිවරේ කතාවක් දෙකක් කරා කියලා අයින් වුණේ කොහෙන්ද මේවා වුණේ ආ කැඳවලා ගියේ
හොඳයි වාදයක් කරන්න බා අමතක කරලා තමයි ඕඩර් ප්ලීස් අමතක කරලා
ජනාධිපති කථානායකතුමනි
දෙද්ද ඔනබල් ප්‍රයිම මිනිස්ටර් ස්පී
කථානායකතුමනි කැඳවන් නැත්තම් යන්නේ පිස්සෙක් විතරයි මෙතන අපි පෙන්වන්නේ මෙතන අපි පෙන්වන්නේ අලුත් සංස්කෘතියක් ඇති කරා එක්සත් ජාතික පක්ෂය වන අපි කවුරු හරි හොරෙක් කියලා කිව්වොත් එයා අයින් කරන අපිට හොරු තියා ගන්න වැඩක් නැහැ ඒ දැන් ඊට වඩා ඊට වඩා ඊට වඩා
ඔඩර් ප්ලීස් ඔඩර් ප්ලීස් වාඩි වෙන්න මේක ශීලාචාර සභාවක් ඔඩර් ප්ලීස් වාඩි වෙන්න ඔක්කොම शीलाचार
चोदना करे कथानायक तुमनी मम हूं कथा करना पक्ष प्रतिपत्ति हुआ මෙතන ඉන්න කවුරුවත් ඇවිස්සුනේ නැහැ. මෙතන ඉන්නේ කවුරුවත් ඇවිස්සුනේ නැහැ. ඇයි ඇයි එතන ඉන්නේ ඇවිස්සුනේ? හොරා. ඇයි ඔතන?
හරි. අගමැතිතුමාට කතා කරන්න දෙන්න අවස්ථාව. අගමැතිතුමාට කතා කරන්න දෙන්න අද වැඩ කරපු රාශියක් තියෙනවා.
ඔතන වැලි හොරු ඉන්නවද? ඔතන කැරම් බෝඩ් හොරු ඉන්නවද? එහෙනම් කෑ ගහන්න එක හරි. ආහ කුඩුකාරයෝ ඉන්නවද එහෙනම් කෑ ගහන්න එක හරි හා කාර් හොරු තියනවද සීරේදි හොරු ඉන්නවද තුනාමි හොරු ඉන්නවද එහෙනම් කෑ ගහන්න නැත්තම් කෑ ගහන්න එපා මෙතන සිල් හොරු සීරේදි හොරු නැත්තම් කැරම් බෝඩ් හොරු නැත්තම් කෑ ගහන්න එපා මෙතන කුඩුකාරයෝ නැත්තම් කෑ ගහන්න එපා. ඔතන ඉන්නවා නම් කෑ ගහන්න. මේ කරන්න බැරි වුණානේ. අවුරුදු 10ක් මේක කරන්න බැරි වුණානේ. චෝදනා තියෙනකොට මම අහන්නේ මොකද සිදු වුනේ? ලසන්තා වික්‍රමතුංග හොයන්න ගිහින් මරලා දැම්මා. එක් නැලි ගොඩව උස්සගෙන ගියා.
දරු අගමැතිතුමා කියන්නේ
නවී කාරණයක මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තහනම් නියෝග ගත්තේ නැහැ. මෙතෙන්ට ආවා, කොමිසමට ගියා, කතා කරා, ඊට පස්සේ මෙතන ඉල්ලා සීම දිහා පිට ගියා, පස්සට ගිහින් වාඩි වුණා. මොකද්ද කතානායකතුමා මොකද්ද සොලිසිටර් ජෙනරල් ප්‍රියාශාන්ත ඩෙප්ට උනේ ආණ්ඩුව කරන්න වැඩසටහන හරි නෑ කිව්වේ නිසා ඒ මිනිහාට නීතිපති වෙන්න ඉඩ දෙන්නේ නැතුව ගිහින් දැම්ම ශ්‍රේෂ්ඨාධිකරණයට. හොඳ වෙලාවට මිනිහා ග්‍රහය හොඳයි, අග්‍රවිංශකාරය වුණා. ඒත් ඒ නැතුව ඕම හිර වෙලා හිටපු තව කී දෙනෙක් හිටියද? එකේ කොංගු වලට දාලා නැති වුණා හිටියද? සර්පය නැති කරපුවා හිටියද? ඒ ගැන කියන්නේ අන්න ඒකයි මේ වෙනස අපි කියන්නේ යහපාලනේ කියලා. ඩෙප් වාගේ ගිහින් දැම්මේ නැහැ පැත්තකට අයින් කළා. ඒව ගැන කතා කරන්න බෑ. මේ කතා කරපු මාධ්‍යත් මේ මාධ්‍යද කෑ ගහනකොට මං හිතුව එකක් තියෙනවා, නිදහස තියෙනවා. මොකද ඔය මාධ්‍ය ඔක්කොම ඒ කාලේ අපි කියන ඉල්ලාස් වෙන්න කියලා කියනකොට මාධ්‍ය ගියේ අපිට කිව්වා ද්‍රෝහි කියලා. ඇයි එදා කතා කරන්න බැරි වුණා? එදා මාධ්‍යට ඉඩ දුන්නේ නැහැ. අද හැම එක්කනාටම හොරා කියනවා. අපිටත් හොරා කියනවා, ලියන එකත් හොරයි. ඉතින් මොනා කරන්නද? ඒ අද තියෙන මේ අද තියෙන්නේ සාමාන්‍යයෙන් අද තියෙන්නේ නිදහස් සමාජයක්, යහපාලනයක්. අපි ඔක්කොම මේ අනුව හැදමු. දැන් මෙතන කරුණු තියෙනවා නම් මේ සමහර අය ඉල්ලලා අස් වෙලා පස්සේ ආපහු එන්න ඕනේ. දැන් මෑන් පස්සේ එච්චරයි මම කියන්නේ. මෙතන උදාහරණ දෙන්න මේ අලුත් යුගයක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිය යටතේ අපි යහපාලනය ඇති කරලා පෙන්වලා දීලා තියෙනවා. මේ ගැන කතා කරා, සති අන්තයේ අපි කතා කරා. මාව හම්බෙන්න ඕනේ කිව්වා. මාව ඇවිල්ලා හම්බුණා සෙනසුරාදා. අපි කතා කරා, මං කෝ රවි ආපහු හම්බෙමු. මං අඹේ වෙලෙන් පැමිණියන් පස්සේ අඟහරු ආද උදේ මුණ ගැහුණා. අඟහරු ආද උදේ මුණ ගැහිලා තීරණය ගත්තා. බදාද හම්බුණා ජනාධිපතිතුමාව. ඉතින් අද මේ සභාවට ඇවිල්ලා ප්‍රකාශ කරා, මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ. ඒත් මේ සභාවේ අද අපි ඇත්ත වශයෙන්ම අලුත් සම්ප්‍රදායක් ඇති කරා. ඒ ගැන අපි ආඩම්බර වෙනවා කියලා ප්‍රකාශ කරමින් වාඩි වෙනවා.
ගරු ශ්‍රීනේසන් මන්ත්‍රීතුමා, ඔනබල් ශ්‍රීනේසන්, ඔනබල් ලීඩර් ඔෆ් ඔපොසිෂන්, you want to talk?
Yeah, may I seek your indulgence to say a few words? Honorable Speaker, it's a fundamental right of a person that he is presumed to be innocent until he is found guilty. Honorable Ravi Kadunayake has not yet been found guilty by any competent court. And consequently, he is entitled to that presumption of innocence I repeat, sir, for everyone to hear, that Honorable Ravi Karunayake has not yet been found guilty by any competent court, and that is entitled to the presumption of innocence, that is the entitlement of any person to his fundamental rights. Nevertheless, sir, Mr. Ravi Karunayake, Honorable Ravi Karunayake, has today tendered his resignation. I commend him for that bold step. He has done so in the interest of good governance, in the interest of the people of this country, and in the interest of the country itself. He has set an example which many others would do well to follow. And we know that in this country, in the past few years, particularly since the change of government, there have been several charges of corruption leveled against very many persons who held government office. While none of those persons have yet been dealt with, it is significant that a minister in the present government, Honorable Ravi Karmanayake, has today tendered his resignation on the basis of certain charges leveled against him, which have not yet been proved. I commend him, sir, for this very bold step and wish him well. Thank you.
Hello, Sonil Handunneti Mettuma. May I have a time with the Honorable Ravi Karmanayake?
That sincere thanks. And Honorable Speaker, I would also like to mention that this decision was taken when I was very much advised by the leader, by the lawyers, that there is no necessity. You cannot bring two no confidence motions against a member in one session. Disregarding that fact, I want to ensure that the good governance should be set in example, and that is the reason why I basically gave the resignation.
Thank you, Honorable.
So there is no confidence that has been handed over to you, sir, yeah, because you cannot hand over a no confidence motion in one session against a member twice over. So please bear in mind that there is no connection between a no confidence that has been given, but I thought it was my moral duty to come forward and do that.
Okay, thank you very much. Garu Sunil Handunnetamata Ita Patama. Order, please. Niyojya Karaka Sabhapathituma Bula Sir Pemunu Etha.
Gaurava Srinivasan. Honorable Sunil Gandhinathi.
Mulasuna Ruda, New Jakarta Sabasava, Patumani, Vishesha Maitan Adadini, a parliament to Vishesha Dawasak, Vishesha Vastava, Vishesha in Mudal Hitabu Mudala Matuma, Videskarta Matuma, Badapatula, Itapasi, other Sama and Mantri were about a parliament to Asungata. Here to her, Vishesha Bandunkara, Kandu Pilibadava.
Order, please. Honorable members, please sit down.
Okay.
Andri Tumala, Karnakala Vadi Venda, Karnakala Vadi Venda, Mandri Tumala, Karnakala Vadi Venda, Sunil Gandhinathi. Oh, Katagar.
Okay, well, I didn't say.
What's the point of order? What's the point of order? What's the point of order? Honorable member, please, Vadi Venda. Karnakala Vadi Venda. Order, please. Order, please. Honorable member. Please, Karnakala Vadi Venda. Mandiri Tumala Karnakala Vadi Venda Varsha Painta Boda
Nalin Bandar.
Honorable Nalin Bandar.
Garu Mulas or Mantri to Mani, May Sabave, Garu Paksanaka to Mata, Tarjane Garua, May Ekapat the Horu Rala.
No, no,
in the minimum.
No, Honda Boda. Honorable Sun. Honorable member, please sit out. Karnakala Vadi Venda. Karnakala Vadi Venda. Government side members, please sit out. Government side members, please sit out. Karnakala Vadi Venda. Honorable Sunil Sandhuni.
Garu Niyojakarka Sabha Sabhapatumani, visheshayen ada dine api me vivadayata lak karana matrukawa Sri Lanka Mahabankuwa saha Sri Lanka Mahabankuwe moolya prakashanaya wena Mahabanku warthawa pilibandawa 2016 avurudde. O 2016 avurudde visheshayen me Mahabanku warthawat Sri Lanka Mahabankuwe kriyaakarithwayat ape rate janathawage vishesha avadanayata lak wicca kalawakwanawa. ඒක අදටත් මේ පාර්ලිමේන්තුවේ අද දවසේ සිද්ධ වෙන සිදුවීම් වලින් තොප්පු යමින් තියෙන දෙයක් විශේෂයෙන්ම මේ වார்த்தාව මූල්‍ය කටයුතු පිළිබඳව කාර්ක සභාවට ආංශික අධීක්ෂණ කාර්ක සභාවට ඉදිරිපත් වෙච්ච වෙලාවෙදිත් මම කරුණු දැක්වා ගරු සභාපතිතුමනි මම ඒ අවස්ථාවේදීත් කරුණු දක්වමින් කියා සිටියේ Matakale, Mahabanku Artavan Pilibandava, Mahabanku, Lake and Pilibandava, Samaji at which Viswasi, Bineveti Matino, Barapatal Vidiat, a Viswasi, Bineveti, Tatueta, Yam Pramanik Hari, Mahabanku, Adala, Artica, Addiction, Ancian, Artica Samixan, Ancian, Visheshima, Mevarta, Sakaskiri, Mekadutulta, Mediatwe Chayat, Vartamana, Mahabanku Adipati Variat. යම් සාධාරණත්වයක් ඉෂ්ට කරලා තියෙනවා කියන එක මම මුලින්ම කියන්න ඕන විපක්ෂයේ උනත් මොකද ඒකට හේතුව 2016 අවුරුද්දත් 2015 අවුරුද්දෙදිත් ආර්ථිකයේ තියෙන ඇත්ත తত্ত্বය දේශපාලන වார்த்தාවක් බවට පත් නොවි යම් ප්‍රමාණයකට හරි ඉදිරිපත් කරන්න මහබැංකුව කඩවුතු කළා තිබුණා මේ වார்த்தාව තුල විශේෂයෙන්ම මම කොටස් කීපයක් උපුටා දක්වනවා ගරු සභාපතිතුමනි මෙහි මුලින්ම ඔවුන් සඳහන් කරනවා ආර්ථිකය පිළිබඳව පොදු නිරීක්ෂණයන් වල මේ අපේ රටේ ආර්ථිකය පිළිබඳව මහ බැංකු වාර්තාවෙන් මම උපුටා දක්වන්නේ අපේක්ෂා කරනු ලබන පරිදි ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළ වර්ධන මාවතක් තුල ස්ථාවර ලෙස රඳවා ගැනීමට ලැබූ ආර්ථිකය තුල දිගු කාලීනව පවතින ව්‍යුහාත්මක ගැටලු විසඳිය යුතු බව 2016 වර්ෂයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය තුලින් යළි අවධාරණය විය මේකෙදි මහ බැංකුව ඉතා පැහැදිලි ලෙස කියනවා මේ අපේ ආර්ථිකයේ තුල තියෙන රටේ තියෙන දිගු කාලීනව පවතගෙන එන ව්‍යුහාත්මක ගැටලු වලට උත්තරයක් දෙන්න නැතුව අපේ ආර්ථිකය ඉස්සරහට යන්න බෑ කියන මේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි අපි මෙතෙක් මේ රටක් හැටියට විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් හවුල් ආණ්ඩුවලත් තනි තනි ආණ්ඩුවලත් තියෙන නොවෙනස් ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි රට අසාර්ථක වෙලා තියෙන්නේ කියන එක ආර්ථිකය අසාර්ථක වෙලා තියෙන්නේ කියන එක ඉතා පැහැදිලි ලෙසම මහ බැංකු වාර්තාවේ පෙන්වලා තියෙනවා. ඒක ඉතාම බරපතල කාරණාවක් ගරු සභාපතිතුමනි මේ සභාවේ අවධානය ලක් වෙන්න ඕන දෙයක්. මම ස්තුතිවන්ත වෙන්නේ විශේෂයෙන්ම මහ බැංකුවේ වර්තමාන අධිපතිතුමාටත් ඒ කාර්ය මණ්ඩලයේ වර්තමාන ක්‍රියාකාරීත්වය තුලත් ඔවුන් ඒක ඉතා හොඳින් දැකලා තියෙන නිසා. ඊළඟට මේ වාර්තාවේම තවත් මට කොටස් කීපයක් උපුටා දක්වන්න අවසර දෙන්න විශේෂයෙන්ම මේ මහ බැංකු වාර්තාවේ තුන්වෙනි පිටුවේ ඔවුන් සඳහන් කරනවා ලෝක අපනයන වලින් ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රතිශතය අඛණ්ඩව පහත වැටීම තුලින් පෙන්눔 කරන ආර්ථිකයේ තරඟකාරීත්වය අඩුවීම සහ මෙරට අපනයන වෙළඳපොළ තුල පවතින දුර්වලතා හේතුවෙන් ශුද්ධ විදේශීය ඉල්ලුම නාමික වශයෙන් 9.6%කින් මූර්ත වශයෙන් 22.5%කින් අඩුවිය කියලා. මේ කියන්නේ ඉතා පැහැදිලිව ඔබ මේ ආණ්ඩුව මොනවා කිව්වත් ආණ්ඩුවේ දේශපාලන සටන් පාඩ හැටියට අපි අපනයන ආදායම් වැඩි කරනවා, ආයෝජන ගේනවා, රැකියා උත්පාදනය කරනවා, ආර්ථිකය දියුණු කරනවා කියලා කිව්වට මහ බැංකුවේ වාර්තාවේ 2016 මේ අපි විවාද කරන වාර්තාව ඉතා පැහැදිලිව සඳහන් කරනවා. ලෝක අපනයන තත්ත්වයන් තුළ අපේ අපනයන පංගුව 22.5%කින් සැබෑ ලෙස උද්ධමනයේ අඩු කරාට පස්සේ 22.5%කින් අඩු වෙලා තියෙනවා කියලා. ඒ වගේම කියන දෙයක් තමයි 9 වෙනි පිටුවේ කෘෂිකාර්මික හා කාර්මික අපනයන ආදායම පහළ යාම හේතුවෙන් 2010 වසරේදී අපනයන ආදායම අඛණ්ඩව දෙවන වසරටත් අඩු විය කියලා. ඒ කියන්නේ අපේ කෘෂිකර්මාන්තයත් කාර්මික අපනයනවලත් කඩා වැටීම, බිඳ වැටීම මේ වාර්තාවේ 9 වෙනි පිටුවේ ඉතා පැහැදිලිව කියනවා. ඒ විතරක් නෙමෙයි. රටේ අපනයන ආදායම අඩු වෙනකොට, රටේ ආර්ථිකයට ලැබෙන ආදායම අඩු වෙනකොට ගරු සභාපතිතුමනි ජනතාවගේ ජීවන මට්ටම තමයි බිඳ වැටෙන්නේ. ජනතාවගේ අතට එන ආදායම තමයි අඩු වෙන්නේ. නමුත් ආණ්ඩුව මොකද කරන්නේ? ජනතාවගේ අතට එන ආදායමෙන් ආණ්ඩුවේ පැවැත්මට, ආණ්ඩුවේ එදින්දා පැවැත්මට බදු ගහලා, දඩ ගහලා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ වාර්තාවෙත් පැහැදිලි කරනවා 2015 තිබිච්ච 3.8 උද්ධමනය 2016 වෙනකොට 104 දක්වා ඉහළ ගිය බව. ඒක සංසන්දනය කරනවා නම් 2014 උද්දත් එක්ක 2.2 ඉඳලා තමයි 104 දක්වා දෙගුණයකින්, අවුරුදු දෙකක් ඇතුළත දෙගුණයකින් උද්ධමනය වැඩි වෙලා තියෙනවා. එතකොට ආර්ථිකයේ තත්ත්වය මොකද්ද? අපනයන ආදායම අඩු වෙලා, ආර්ථික ආදායම අඩු වෙලා, ජනතාවගේ අතට එන ආදායම අඩු වෙලා උද්ධමනකාරී ආර්ථිකයකට අපේ රට ගමන් කරමින් තියෙනවා. වඩා බරපතලම දේ තමයි මේ මහ බැංකු වාර්තාව ඉතා පැහැදිලි ලෙස සඳහන් කරලා සඳහන් වෙනවා. මූලික වශයෙන් රජයේ ණයවල තත්ත්වය, රටේ ආර්ථිකයේ ණය තත්ත්වය, මේ ආර්ථිකයේ ණය තත්ත්වය ආණ්ඩුවෙන් විපක්ෂයට, විපක්ෂයෙන් ආණ්ඩුවට හුවමාරු කරලා චෝදනා කරන එක නෙමෙයි කරන්න ඕන දෙය කියලා අපි හිතන්නේ. ඉතා පැහැදිලි ලෙස මේක සැබෑ ලෙස දකින එක. මූලික වශයෙන් රජයේ විදේශ ණය ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් මම මේ උපුටා දක්වන්නේ ගරු සභාපතිතුමනි මේ වාර්තාව. මූලික වශයෙන් රජයේ විදේශ ණය ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් 2010 වසර තුලදී රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඉහළ ගියේ. නොපිය වූ මුළු විදේශ ණය ප්‍රමාණය 2015 වසරේදී අවසානයේදී පැවති ඇමරිකානු ඩොලර් බිලියන 44.8 දළදේශ නිෂ්පාදන ප්‍රතිශතයක් ලෙස 55.7%ක සිට 2016 වසර වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 46.6ක් දළදේශ නිෂ්පාදන ප්‍රතිශතයක් ලෙස 57.3ක් දක්වා ඉහළ ගියේ. ඒ වගේම තව දෙයක් කියනවා. 2016 වසරේදී නොපිය වූ විදේශ ණය සඳහා සිදු කළ පොලී ගෙවීම 2015 වසරේදී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන මිලියන 1190 සිට 1209 දක්වා, ඩොලර් බිලියන 1209 දක්වා ඉහළ ගියේය. 2016 වසරේදී ස්ටාලින් පව් මහැර අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය සිදු විය. මේක 11 වෙනි පිටුවේ උපුටා දක්වනවා. මම මේ කාරණා කිහිපේ ගත්තේ කියන්න මේ පාර්ලිමේන්තුව ඇත්තටම මහ බැංකු වාර්තාවක් පිළිබඳව විවාදයක් කරන එකේ තේරුම මොකද්ද? ආර්ථිකය පිළිබඳව සැබෑ ව්‍යුහාත්මකව තියෙන තත්ත්වයන්, ආර්ථිකයේ ඇත්ත ස්වરૂපය හරියට පාර්ලිමේන්තුව විග්‍රහ කර ගැනීම. පාර්ලිමේන්තුවට මේ මහ බැංකු වාර්තාව ඉදිරිපත් කිරීමේ මහ බැංකුව බලාපොරොත්තු වෙන්නේ මේක ලේඛනයක් හැටියට සභාගත කරනවට එහා ගිහිල්ලා ආර්ථිකයේ ඇත්ත තත්ත්වය පිළිබඳව විග්‍රහයක්, සමාලෝචනයක් මේ පාර්ලිමේන්තුව සිදු කර ගැනීම. නමුත් ඒ සිදු කර ගැනීමෙම ඊළඟට අවශ්‍යතාවය තියෙන්නේ ඊට අවශ්‍ය පියවර, ඊට අවශ්‍ය පිළියම්, ඊට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් පාර්ලිමේන්තුව තුලින් යෝජනා කර ගැනීම. විශේෂයෙන්ම මම දකිනවා මහ බැංකු වාර්තාවේ පොදු නිරීක්ෂණයන් තුළ කියන මේ ආර්ථිකයේ මෙතෙක් කාලයක් තිස්සේ ගලාගෙන ආපු මේ ව්‍යුහාත්මක අර්බුදය, ආර්ථිකය ඇතුලේ තියෙන මේ ගැටලුවට උත්තර පාර්ලිමේන්තුව හොයන්නේ නැත්තම්, මේ රට හොයන්නේ නැත්තම් රට ඉස්සරහට යන්නේ නැහැ කියන එක, රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවායි කියන එක මේ මහ බැංකු වාර්තාව තුළ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. මම මේ කාරණාව අවධාරණය කරේ මේ 2016 මහ බැංකු වාර්තාවත් එක්ක ඊළඟට ගැට ගැහිලා තියෙනවා පාර්ලිමේන්තුවට දැන් අපි විවාද කරන්න නියමිත තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය යම් සංශෝධනයක් ඉදිරිපත් කළ තියෙන දේශීය ආදායම් පනත. දේශීය ආදායම් පනත පිළිබඳව පහුගිය ජූලි 8 වෙනිදා මහ බැංකුවේ අධිපතිවරයා ඉදිරිපත් කරපු නිවේදනයේ ඊට පැහැදිලිව මෙන්න මේ ආකාරයෙන් කියනවා. දෙවන සමාලෝචනයේ පිළිබඳ විධායක කමිටු සාකච්ඡාවෙන් අනතුරුව දැඩි කාලගුණික තත්වයන් හා ගෝලීය වෙළඳපොළ අස්ථාවරත්වයන් මැද්දේ වූද ශ්‍රී ලංකාවේ පවතින ස්ථාවර සාර්වආර්ථික හා මූල්‍ය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසුමට ලක්වී විශේෂයෙන් නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැනි රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගෙයීමට ලක්වී ඇත. ඒක ඇත්තටම කිව්වේ වෙන මොකක්වත් හිඳ නෙමෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ඉදිරිපත් කරන ණය වාරිකය අනුමත කරගන්න. එතකොට මේකෙන් ඉතා පැහැදිලිව පේන දේ තමයි මේ මහ බැංකුවේ ඉදිරිපත් කරන අපනයන කඩාවැටීම, ආර්ථිකයේ බිඳගෙන වැටීම, ණය ගන්න සිද්ධවෙල තියෙන තත්ත්වය, ණය කොලී ගෙවන්න අපට මුදල් නැති තත්ත්වය, විදේශවත්කම් සංචිතය බිඳ වැටලා තියෙන තත්ත්වය, උද්ධමනයට රට යට වෙලා තියෙන තත්ත්වය මත අපේ ආර්ථිකය ඉදිරියට යන්න බෑ කියන එක. මෙන්න මෙවැනි තත්ත්වයක් ඇතුළේ තමයි අපිට මේ ආර්ථිකය පිළිබඳ විග්‍රහය සාකච්ඡා කරගන්න තියෙන්නේ. එනිසා දැන් ආර්ථිකය ඉදිරියට ගෙනියන්න තියෙන උපාය මාර්ග පිළිබඳව මම හිතන්නේ මීට වඩා විධිමත් සාකච්ඡාවක් අවශ්‍ය වෙලා තියෙනවා. ඊළඟට ගරු මූලාසනාරුඩ කාරක සභා සභාපතිතුමනි, මම අවධාරණය කරනවා අද මේ පාර්ලිමේන්තුව විශේෂ වැදගත් දවසක්. මොකද පාර්ලිමේන්තුවේ මේ මහ බැංකු වාර්තාව විවාද කරන දවසේම මහ බැංකුව සම්බන්ධ ප්‍රශ්නයන් නිසාම, මහ බැංකුවේ බැඳුම් කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්න නිසාම හිටපු මුදල් අමාත්‍යවරයාට ඉල්ලාස් වෙන සිද්ධ වුණා. මුදල් අමාත්‍යවරයා ඉල්ලාස් වීම පිළිබඳව ඇත්තටම එක අතකින් අපි කැමති, හොඳයි, සතුටුයි. හේතුව මොකද, මුදල් අමාත්‍යවරයා එතුමාගේ පැත්තෙන් කියන ආකාරයට යම් ආදර්ශයක්, පූර්වාදර්ශයක් සපයලා තියෙනවා. සපයලා තියෙන මොකටද, මෙවැනි චෝදනාවකට ඉදිරිපත් වුණාම ඉල්ලාස් වීම නිසා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ චෝදනාව එතුමා දන්න නිසා මේ ක්‍රියාවලිය මෙතනට ඇවිල්ලා විශ්වාස භංගයක් ළඟට මෙන්නේ නැතුව විශ්වාස භංගයකින් එතුමා පරාජය වීම සහතික නිසා ඉල්ලාස් වෙනවට වඩා හොඳකම තිබුණේ කලින්ම ඉල්ලාස් වුණා නම්. කලින්ම ඉල්ලාස් වුණා නම් මේ අර්බුදය මෙතනට එන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් එමේ විශ්වාස භංගයේ පරාජය වෙන බව දන්න නිසා ඉල්ලාස් වෙනවට වඩා එතුමාම තීරණයක් කරලා ආණ්ඩුවෙත් අප බේරගෙන තමන්ගේ ගෞරවය බේරගෙන ගොඩාක් දුර යන්න නොදියා මේ පස්සේ විශ්ස ගන්න තිබුණා. කෙසේ වෙතත් මම කියන්නේ විශ්වාස භංගයට මූණ දීම පිළිබඳ තත්ත්වය තේරුම් අරගෙන ආණ්ඩුවත් එතුමාගෙත් එතුමාලාගේ පක්ෂෙත් යම් ගෞරවයක් ආරක්ෂා කරන එතුමා ඉල්ලාස් වීම හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් නිදානයට බිල්ල වුණේ එතුමා වුණාට තාම නිදානය කොහෙද තියෙන්නේ කියලා අපි හොයාගෙන නැහැ. නිදානයට මොකද වුණේ කියලා හොයාගෙන නැහැ. නිදානය මංකොල්ල කෑවේ කවුද කියලා හොයාගෙන නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මමත් සතුටු වෙනවා ඇත්තටම පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා හැටියට පොදු ව්‍යාපාර කාරක සභාව විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව ඒ මූල්‍ය වංචාවේ කොටසක් හැටියට, ඒක යම් පියවරක් හැටියට ජනාධිපති විමර්ශන කොමිසමට මේක ඉදිරිපත් වුණාම ඒ කොමිසම හමුවේ සිදුවෙච්ච සාකච්ඡාවක ප්‍රතිඵලින් ඒ කොමිසම හමුවේ එළිදරව් වෙච්ච සාක්ෂිවල කරුණු අනුව තමයි අද මුදල් අමාත්‍යවරතුමාට පසුපෙලාසනේ ගිහිල්ලා වාඩි වෙන සිද්ධ වුණේ. ඒක විසින් එතුමා ආණ්ඩුව මුණ දෙන අර්බුදයකට උත්තරයක් හොයලා තියෙනවා. ආණ්ඩුව මුණ දෙන අර්බුදයකට උත්තරයක් හොයලා තියෙනවා. ඒ වගේම එතුමාගේ පක්ෂයේ ගෞරවය වෙනුවෙන් උත්තරයක් හොයලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මුළු මහත් ක්‍රියාවලිය. මේ මුළු මහත් ක්‍රියාවලිය ඇතුලේ ආර්ථිකයට සිද්ධ වෙච්ච පාඩුව එතුමාට එල්ල වෙන චෝදනාව නෙමෙයි. අපේ ආර්ථිකයට මහ බැංකුවට මේ මහ බැංකුව අද අපි සාකච්ඡා කරන නිසා මේක වැදගත්. රටට වෙලා තියෙන ආර්ථික හානිය, මේ බැඳුම් කර වංචාව නිසා වෙච්ච හානිය එතුමාට එල්ල වෙච්ච චෝදනාවේ ඉලක්කම නෙමෙයි. එතුමාට අදාළ කාරණාව ගත්තොත් ඇත්තටම තියෙන්නේ අර මිනී මැරුමක් හොයන්න ගිහිල්ලා ඉවරලා ඒ මිනී මැරුම හොයන පරීක්ෂණ කණ්ඩායමට ස්ත්‍රී දූෂණයක් හම්බුණා වගේ වැඩක්. මිනී මැරුම ගැන පරීක්ෂණ ඉවර නැහැනේ. මිනී මැරුමෙන් වෙච්ච හානිය පාඩුව ගැන හොයලා ඉවර නැහැනේ. ඒකට වග කිය උත්තන් කවුද කියලා හොයලා ඉවර නැහැනේ. ඒ නිසා දැන් මිනී මැරුම ගැනත් හොයන්න ඕන. ඒ පරීක්ෂණේ අවසන් වෙන්න ඕන. එහෙම නැතුව මුළු මහත් ක්‍රියාවලිය මේකෙන් අවසන් වුණා නෙමෙයි. හැබැයි එතුමා පූර්වාදර්ශයක් දීලා තියෙනවා. මෙහෙම වුණොත් ඊළඟ ඇමති මණ්ඩලයටත් සිද්ධ වෙන්නේ මේක තමයි කියලා. ඒක ගැන ඒක වෙනම දෙයක්. කලින්ම කරන්න තිබුණා මේක. මොකද මේ ක්‍රියාවලියට එතුමාම තේරුම් ගන්නව නම් මෙවැනි බිල්ඩින්යක් අරගෙන තියෙනවා අරගත්ත බිල්ඩින් එකට මෙවැනි ගෙවීමක් අදාළ පර්පෙචුවල් ට්‍රෙසරිස් ආයතනයේ අයිතිකරුවන් විසින් ගෙවලා තියෙනවා ඒක නිසා මට මේක මුදල් ඇමතිවරයා හැටියට චෝදනාවක් එනවා මම මේකට ආණ්ඩුවයි පාර්ලිමේන්තුවයි මුළු රටමයි කලබන් නැතුව කරුණු ඉදිරිපත් කරලා මම මේ පරීක්ෂණයට සම්බන්ධ කෙනෙක් නිසා මම මේකෙන් අයින් වෙනවා කියලා එතුමා ඉදිරිපත් වුණා නම් ඇත්තටම මීට වඩා ගෞරවණීයයි මේ 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 පරීක්ෂණය මේ මේවා එළියට එන්න කලින්ම මේ ක්‍රියාවලියට එන්න කලින්ම එතුමා මේ ක්‍රියාවලියට මුහුණ දුන්නා නම් හොඳයි කියන එක තමයි තියෙන්නේ හැබැයි ඒ වගේම තමයි අපි කියන්න ඕන දැන් මෙන්න ආණ්ඩුවේ ඇමතිවරේ කිල්ලා අසුනා ඒක නිසා අපේ හොරකම් ඔක්කොම මේකෙන් වහගන්න පුළුවන් අපි දැන් කවුරුත් වංචනිකයෝ නෙමෙයි හොරු නෙමෙයි හරිම සුද්ධවන්තයෝ කියලා තව පිරිසක් සතුටු වෙනව නම් ඒ ජොලිය ගන්න එකක් තේරුමක් නැති වැඩක් ඒ ඒ ජොලිය ගන්න එක කිසිම තේරුමක් නැහැ මොකද හේතුව විපක්ෂයේ ඉන්න පිරිසක් දැන් එදා අපේ වංචා දූෂණ හොරකම් මේක නිසා ඔක්කොම වහගන්න පුළුවන් අපට කිසිම චෝදනාවක් දැන් නැහැ අමතිවරේ කිල්ලා අසුනයි කියලා මෝඩ චූන් ගන්න එපා කියලා අපි කියනවා මොකද හේතුව මේ රටේ වංචා දූෂණ සිද්ධ වෙලා තියෙන්නේ ඉතිහාසයක් පුරා මේ රටේ ජනමරම මේ ආණ්ඩුවට ලැබිලා තියෙන්නේ ඉතිහාසයක් පුරා මේ රටට වෙච්ච හානි දූෂණයන් නාස්තිය ඒවා වංචාවන් හෙලිදරව් කරන්න දඬුවම් දෙන්න. ඒ දඬුවම් දීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූල ආණ්ඩුව කරන්නේ නැහැ. ආණ්ඩුව අතරම හොරු ඔක්කොම ආරක්ෂා කරනවා. පරණ හොරුයි අලුත් හොරුයි දෙගොල්ලම ආරක්ෂා වෙනවා. ඒකේ අවසානයේ බිල්ලක් බවට විතරයි පත් වුනේ රවි කරුණානායක ඇමතුමා. ඒ බිල්ල හැටියට එතුමා ඉදිරිපත් වෙලා එතුමා අර එක කණ්ඩායමක් ඔක්කොම එකතු වෙලා කරපු හොරකම ඒකේ වංචාව ඒක වහගන්න එක පියවරක් එතුමා බිල්ලක් හිටිය ඉදිරිපත් වුණා. නමුත් අපි කියන්නේ මේ මුළු ක්‍රියාවලියම පරීක්ෂාවට ලක් වෙන්න ඕන. මුළු ක්‍රියාවලියම රට අනාවරණය විය යුතුයි මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඒක නිසා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ අපට තිබිච්ච සීමාකම් අනුව අපට තිබිච්ච බලතලයේ සීමාකම් අනුව අපේ පරීක්ෂණය අපි කරලා පොදුවේ පක්ෂ විපක්ෂ හැමදෙනාම විවිධ මත තර්ක ඉදිරිපත් කරලා උනත් අවසානයේ අපි ඉදිරිපත් කරපු වාර්තාවක් තියෙන පාර්ලිමේන්තුවට බැඳුම් කර සම්බන්ධයි. ඒ පිළිබඳ නීතිපතිවරයාගේ නිර්දේශයන් එවලා තියෙනවා. ඒ ක්‍රියාවලියේ දැන් ජනාධිපති කොමිසමක් ඉදිරියට ගිහිලා තියෙනවා. ජනාධිපති කොමිසමෙන් කාර්යභාරය අපි විශ්වාස කරනවා දැන් මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක් බවට පත් කරන්නේ නැතුව ආණ්ඩුව පුරසාරම් දරන තත්ත්වයකට පත් කරන්නේ නැතුව මෙන්න අපි දැන් අපේ ඇමතිවරුන්ටත් දඬුවම් දුන්නා අපිට එහෙම කරන්න නිදහස දීලා තියෙනවා. අපි ඉල්ලාස් වෙන්නත් බලපෑම් කරලා තියෙනවා. ඒක නිසා අපි දැන් හොඳයි මේ ප්‍රශ්නේ ඉවරයි මේ ප්‍රශ්නේ විසඳුවා කියලා යහපාලනේ මේකයි කියලා පෙන්නන්න නැතුව යහපාලනේ ඒක නෙමෙයි ගරු සභාපතිතුමනි යහපාලනේ කියලා කියන්නේ හොරකම් කරලා අහුණාට පස්සේ ඉල්ලාස් වෙන එක නෙමෙයි විශ්වාසභංග වෙනකොට අයින් වෙන එක නෙමෙයි ඈ දැන් මම දැක්කා රාජිත සේනාරත්න ඇමතුමා කියනවා මේ රවි කරුණානායක මුදල් ඇමතුමාට ඉදිරිපත් වෙලා තියෙන චෝදනාව ලූණු බිකක් තරන් කියලා එහෙනම් අපිට දැනගන්න කැමති ලූණු ගෙඩිය කොච්චර විසාද කියලා මේක බැඳුම් කර වංචාවේ මේ ගනුදෙනුවේ මේ පාඩුව රටට වෙච්ච මේ හානිය ලූණු බිකක් නම් ගරු සභාපතිතුමනි ලූණු ගෙඩිය කොච්චර වගේද මොකද මොකද ඒකත් හොයන්න ඕන දැන් මේක බික්කක් නම් මේක ලූණු බිකක් නම් ආණ්ඩුවේ ඇමතිවරේ කියන්නේ ඒ තුමා ඒ ලූණු බිකක් කියනකොටම එතුමා පිළිගන්න ලූණු ගෙඩියක්ම තියෙනවා කියලා ලූණු ගෝණියක් නැති ඇත්තටම ලූණු ගෙඩි නෙමෙයි ලූණු ගෝණියක්ම තියෙනවා ඒව හොයන්න ඕන ඒවත් හොයන්න වෙනවා විශේෂයෙන්ම පෞගිය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ ඔය ලූණු බිකක් තරම්වත් වටින්නේ නැහැ මේ වංචාව කියලා කියන රාජිතමත්තුමා මෝදර දීවරවරාය සම්බන්ධයෙන් කරපු ගනුදෙනුවේ තරම මොනතරම් බිකක්ද කියලා හොයන්න ඕන ඒවත් හොයන්න වෙනවා ඔබතුමාත් දන්නවා දීවර ඇමතුමා හැටියට හිටියා මහින්ද අමරී ඇමතුමා ඔබතුමාල ඒවත් හොයන්න ඕන හරි එතකොට තමයි මේ තත්ත්වය හරියට පැහැදිලි වෙන්නේ ඉතා පැහැදිලි ඒක නිසා අපි කියන්නේ දැන් එක්කෙනෙක් බිල්ලට ඉදිරිපත් වෙලා මුළු ක්‍රියාවලිය නිවැරදි වෙන්නේ නැහැ මුළු ක්‍රියාවලිය නිවැරදි වෙන්නේ නැහැ ඒක නිසා විශේෂයෙන්ම මමත් ඇත්තටම නිහතමානී සන්තෝෂයක් තියෙනවා මේක පාර්ලිමේන්තුව ලබාපු ජයග්‍රහණයක් මේක මේ රටේ ජනතාව ලබාපු ජයග්‍රහණයක් විශේෂයෙන් පාර්ලිමේන්තුවට කෝප්කාරක සභාව හැටියට අපි අරගලයක් කරලා ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ අරගලයක් කරලා ඉදිරිපත් කරපු වාර්තාව ඉන් ඉදිරියට ගිහිල්ලා ජනාධිපති කොමිසමක් කරා විමර්ශන ලක් වෙලා තමයි මේ ප්‍රතිඵලය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපට සිද්ධ වුණා නම් බැරි වෙලා හරි ගරු සභාපතිතුමනි කෝප්කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවෙන් නතර වෙන්න. ඒක විභාග නොකර තියන්න. ඒක මෙන් ඉස්සරහ යන එක වැලක් වෙන්න තත්වයකට පත් වුණා නම් සමහර විට ජනාධිපති විමර්ශන කොමිෂමක් එන්නේත් නැහැ. එහෙනම් මේ වංචනිකයන් මේ හොරු මේ දූෂිතයින් නිවැරදිකරුවන් බවට පත් වෙනවා. එහෙමනම් අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ කණ්ඩායම, ඇලෝසියස් සහ ඔහුගේ කණ්ඩායම, ඒ බෙදා හදාගත් කණ්ඩායම සුද්ධවන්තයින් නිවැරදිවන්තයින් බවට පත් වෙනවා. නිසා මම අත්‍තරම ස්තුතිවන්ත වෙනවා ඒ කෝප්කාරක සභාවේදී මේ කාර්ය එපමණ ප්‍රමාණයකට සාර්ථක කරලා පාර්ලිමේන්තුව හමුවට ගේන්න මැදිහත් වෙච්ච දායක වෙච්ච හැම කෙනාටම ඒ හැම කෙනාගේම ජයග්‍රහණයක් මේකාද. විශේෂයෙන් විකනකාධිපතිවරයා ඒක සම්බන්ධ කරපු පරීක්ෂණය, ඒ පරීක්ෂණයෙන් එළිදරව් වෙච්ච කරුණු, ඒ සියල්ල පාදක වෙලා ඒ සියල්ලේ ඉදිරි පියවරක් හැටියට තමයි ඊට පස්සේ ජනාධිපති විමර්ශන කොමිෂන් මේ පරීක්ෂණය පැවැත්වුවේ. හැබැයි ඒ ජනාධිපති විමර්ශන කොමිෂමේදී අද එළිදරව් වෙන අනාවරණය වෙන කරුණු අනුව සිද්ධ වුණා කියලා කියනවා නම් රවි කරුණානායක අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න. අපි කියන්නේ මේ ක්‍රියාවලිය මොනතරම් භයානකද, මොනතරම් ප්‍රබල තත්වයක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. මොකද රවි කරුණානායක අමාත්‍යවරයා මේ බැඳුම් කර ගනුදෙනුව සිද්ධ වෙන කාලවකවානුවේ මේ රටේ සාමාන්‍ය ඇමතිවරයෙක් නෙමෙයි. එතුමා මේ රටේ මුදල් අමාත්‍යවරයා. ඒතර එතුමා මුදල් අමාත්‍යවරයා හැටියට ඉන්න වකවානුවම තමයි මේ ක්‍රියාවලියට එතුමා දායක වෙලා තියෙන, සම්බන්ධ වෙලා තියෙන යම් ප්‍රමාණයකට හරි. ඒක මුළු මහත් ක්‍රියාවලිය නෙමෙයි. ඒ නිසාම තමයි පාර්ලිමේන්තුව සතු වගකීම විශේෂයෙන්ම මේ කොමිසමේ බැඳුම් කර වංචා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ කාර්යභාරය තමයි දැන් ඉතුරු හරියත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක, රට අනාවරණය කරන එක. මේක තමයි ඇත්තටම යහපාලනය පිළිබඳ විශ්වාසයක් හදාගන්න මහජනතාවට තියෙන ක්‍රමවේදය. මහජනතාවට එවැනි ඉඟියක් හරි දෙන්න තියෙන ක්‍රමවේදය. හැබැයි යහපාලනය කියලා කියන්නේ අනිකුත් සියලුම වංචා දූෂණ හොරකම් සිද්ධ කරන ගමන් ඒවා සිද්ධ කරන අතරේ ඔන්න අපි එක පියවරක් තිබ්බා, එක්කෙනෙක් ඉදිරිපත් වුණා, ඒක නිසා ඔක්කොම ප්‍රශ්න විසඳුණා කියලා කියන එක නෙමෙයි. ඒ නිසා මේක ජයග්‍රහණයක්. විශේෂයෙන්ම කවුද මේ රටේ ජනතාව ලබා ගත්තා? මේ රටේ ජනතාව ලබා ගත්ත ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය ඉදිරියට ගෙන යෑමේ ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. ඒක නිසා අද පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ යම් කිසි දෙයක් එකතු වුණා. ඒ ඉතිහාසයේ එකතු වෙච්ච ආදර්ශය, පූර්වාදර්ශය ඉදිරියට ගෙන යාම. ඒක තුලින් රටේ නාස්තිය, දූෂණය, හොරකම, වංචාවට බයක් ඇති කරන එක, දේශපාලකයින්ට හොරකම් කරන බියක් ඇති කරන එක, හොරකම් කළා, වංචා කළා, දූෂණය කළා, ඒක ලූණු බිකක් තරම්වත් නෙමෙයි කියලා කියන මට්ටම වෙනුවට ඒ වංචනිකයන්ට, දූෂණිකයින්ට දඬුවම් ලැබෙනවා. ඒක ආත්මගත දඬුවමක් හරි ලැබෙනවා. නීතියෙන් විසඳන්න බැරි නම් සදාචාරාත්මකව යුක්තිගරුකව හරි දඬුවමක් ලැබෙනවායි කියලා ඉදිරිපත් වෙන තත්වයක් ඇති වෙන එක ගරු සභාපතිතුමනි ඇත්තටම මේ රටේ ජනතාව ලබන ජයග්‍රහණයක්. මොකද හේතුව මේ බිලියන ගණන්, මිලියන ගණන්, කෝටි ගණන් හොරකම් කරන අය, ඒ හොරකම් කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්, අහිංසක ජනතාවගේ මුදල්. මේ මහ බැංකු වාර්තාව විතර පැහැදිලිව කියනවනම් රටේ අපනයන කඩාවැටිලා, ආර්ථිකය බිඳ වැටිලා, ණය වැඩි වෙලා, දුෂ්කරතා ඇති වෙලා, බදුබර වැඩි වෙලා, ජනතාවට පීඩනය වැඩි වෙලා කියලා ඒකේ ප්‍රතිඵලෙ භුක්ති විඳින කවුරුත් නෙමෙයි. අර කෘෂිකර්ම අමාත්‍යාංශය වට කරන්නේ නැන ගොවි ජනතාව. ඒ ගොවි ජනතාවට වගාවන් දීලා එතුමා ඒ ඉල්ලන්නේ කන්න දෙක තුනකට වගාවන්දියක් ඉල්ලන්නේ වගා කරගන්න බැරුව. අර සමෘද්ධිය කැපිච්ච මිනිස්සු, ඒ මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ ජීවත් වීම රුපියල් 3000ක් දෙන්න කියලා. මිලියන ගණන් නෙමෙයි, බිලියන ගණන් නෙමෙයි, බිලියන ගණන් නෙමෙයි. පෙන්ෂන් එක නැති වෙන මිනිස්සු, 2016 අවුරුද්ද ඉඳලා පෙන්ෂන් එක අහෝසි වෙන මිනිස්සු, පෙන්ෂන් එකෙන් පීඩාවට පත් වෙච්ච වැඩිහිටි මිනිස්සු, පුරවැසියෝ. අපි දන්නවා මේ ආණ්ඩුව ඔබතුමාලා රුපියල් 100ක් කපා ගන්නවා අවුරුදු 70කට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියකින්. ඒ වුන්ට ලැබෙන පින්පඩියෙන් ඒ පින්පඩිය කපන මිනිස්සු අඳෝනා දෙනවා, දුක් වේදනා දෙනවා. අපට කන්න තියෙන සල්ලි, බෙහෙත් ටික ගන්න තියෙන සල්ලි, දරුවන් ඉස්කෝලේ යවන්න තියෙන සල්ලි, මේ අහිංසක මිනිස්සුගේ දේවල්, ඒ ඔක්කොම ඒ අයගෙන් උදුරගෙන එකතු කරන දන කොතනද? භාණ්ඩාගාරේ. ඒ භාණ්ඩාගාරේ එකතු කරන ප්‍රධානියා, භාණ්ඩාගාරේ වග කිව්ත්තා මුදල් ඇමතිවරයා, එතුමා කියනෝ නම් මන් දන්නේ, මට මතක නැහැ, මේ සල්ලි ආවේ කොහොමද කියලා මන් දන්නේ, මට තේරෙන්නේ නැහැ. හරි විකාරයක් මේක. ඉතින් ඒක නිසා එතුමාට ඉල්ලාස් වෙන්නම සිද්ධ වෙනවා. එතුමා ඉල්ලාස් වෙන්නම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් එතුමාත් හොඳින්ම දන්නවා එතුමා අස් කරනවා කියලා. ඉල්ලාස් වෙන්න සිද්ධ වෙනවා, නැතුමා එතුමා අස් කරනවා. ඒක නිසා එතුමා මේ ජයග්‍රහණයක්, මේක ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක්, මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක්, මේක මට ආඩම්බරයක් ඉල්ලා නෑ, ආඩම්බරයක් නෙමෙයි. එතුමාගේ හෘද සාක්ෂිය දන්නවා. එතුමා කටින් මෙතන කිව්වත් එතුමාට මේ ඉල්ලාස් වීම ආඩම්බරයක් කියලා හදවතින් එතුමා දන්නවා. එතුමා ඉල්ලාස් උනේ මොකටද කියලා ඒක ආඩම්බරයක් නෙමෙයි. ඒකේ නිසා මම විශේෂයෙන්ම ඉල්ලා හිටිනවා ආණ්ඩුවේ ගරු මන්ත්‍රීතුමන්ලාගෙනු. මම දන්නවා ආණ්ඩුවෙත් ඉන්නවා තනි තනිව පුජ්ජලිකව මේ නාස්ති දූෂණයට වංචාවට විරුද්ධව හඩක් නගන උත්සාහ කරන අඩුතරමේ කටින් පිට වුණදත් හදවතින් හරි ඒක ප්‍රාර්ථනා කරන ගරු ඇමතුමන්ලා. එහෙනම් ඔබතුමන්ලා කියන්න එපා මේක මේ ආණ්ඩුවේ ජයග්‍රහණයක් කියලා. මේක ආණ්ඩුව ඇත්තම පරාජයක්. මොකද නාස්ති දූෂණේ හොරකම වංචාව වෙනුවට යහපාලනය ගේනවා කියපු ආණ්ඩුවට අවුරුදු දෙකහමාරකදී රටේ මුදල් ඇමතිවරයව අයින් කරන්න සිද්ධ වුණා නම් එතුමාට ඉල්ලාස් වෙන්න කියන්න සිද්ධ වුණා නම් ඒක ජයග්‍රහණයක් නෙමෙයි. ඒක ආඩම්බරයක් නෙමෙයි. ඒක පරාජයක්. මොකද ඒක පරාජයක් වෙන්නේ ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ තියෙන විශ්වාසය දැන් බිඳ වැටලා තියෙන්නේ. ඒ ආණ්ඩුවට හොරු අල්ලන්න බෑ කියන එක තමයි ඒකින් කියන්නේ. අජිත් පී පෙරේරා ඇමතුමා කිව්වා වගේම හොරු අල්ලන්නත් බෑ අල්ලන්නෙත් නෑ කියන එක තමයි පේන්නේ. ඉතින් ඒක නිසා ආණ්ඩුව ඇමතිවරුන්ට වාද ඒක කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ජයග්‍රහණයක් නෙමෙයි. ඒ වගේම මම කියනවා හොරකම් කරලා කප්පරක් නැව් පිටින් හොරකම් කරලා එයා ලංකායක ගුවන්තොටුපළ වරායවල් ගිලලා ඒවා හොරකම් කරපු කට්ටිය මේකෙන් සතුරු වෙන්නත් එපා. මෙන්න අපි ආණ්ඩුව ඇමතිවරේ කයින් කරා. ඒක නිසා මේක විපක්ෂ ජයග්‍රහණයක් කියලා. නෑ විපක්ෂ ජයග්‍රහණයක් නෙමෙයි ආණ්ඩුව ජයග්‍රහණයක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? විපක්ෂයට සතුරු වෙන්න දෙයක් මෙතන නෑ. මොකද විපක්ෂයට සතුරු වෙන්න පුළුවන්කම තියන්නේ ඒගොල්ලෝ හොරකම් නොකර ඒගොල්ලෝ හොරු නොවි ආණ්ඩුවේ හොරෙක් ඇල්ලුවනම් ආණ්ඩුවේ ඇමතිවරයෙකුට චෝදනාවක් ඉදිරිපත් කරන්න නෑ. තමන්ගේ අතේ තියෙන ඔක්කොම හොරකම් තමන්ගේ ඉතිහාසයක හොරකම් අවුරුදු 10ක ඉතිහාසයක හොරකම් මේක නිසා වහගන්න පුළුවන් කියලා කවුරු හරි සතුරු වෙන ඕන අල්ලස්සෝ දූෂණ කොමිසමට යන්න බැරි ඇමතිවරු ඉන්නවා හිටපු ඇමතිවරු අල්ලස්සෝ දූෂණ කොමිසමට ගියාම නයි ගහන ඇමතිවරු ඉන්නවා තමන්ගේ ඉඩම්වල වත්කම් හෙල්දරව් කරන බැරි ඇමතිවරු ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සතුරු වෙලා වැඩක් නැහැ. දැන් අපේ හොරකම් වැහුණා ආණ්ඩුවේ කෙනෙක් අහුණා කියලා. එහෙනම් අපි කියන්නේ මේක විපක්ෂයේ ඉන්න හොරු ටික සතුරු වෙන්නවත් ආණ්ඩුවේ එහෙම හිතාගෙන හැංගිලා ඉන්න කට්ටිය සතුරු වෙන්නවත් එක්කෙනෙක් බිල්ලට දුන්න නිසා අපි දැන් බේරුණා කියලා සතුරු වෙන්නවත් අවස්ථාවක් කරගන්න එපා. දැන් ආණ්ඩුවවත් විපක්ෂයවත් මේකේ මෝඩ චූන් ගන්න නැතුව රටේ ජනතාව මේ ගැන හිතන්නේ මොකද්ද කියලා කල්පනා කරන්න. රටේ ජනතාව ආණ්ඩුව පිළිබඳව ආණ්ඩුවේ යහපාලනය කියන සංකල්පය පිළිබඳව අද බිඳ වැටිලා තියෙන්නේ, කලකිරිලා තියෙන්නේ, කාටද දඬුවම් දුන්නේ කියලා අහන තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ. අන්න ඒකෙන් ඒක නිසා ආණ්ඩුවයි විශේෂයෙන්ම ආණ්ඩුවේ වගකීමයි විශේෂයෙන්ම තියෙන්නේ ආණ්ඩුව කොහොමද ඉදිරියේදී තමන්ගේ ආණ්ඩුවේ ඇතුරේ ඉන්න ඇමතිවරුන්ටත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න හරි හොරකම් නොකරන ක්‍රියාමාර්ග ගන්න වගේම ඉතිහාසයක් පුරා මේ රටේ සිද්ධ වෙච්ච වංචා දූෂණයන් නාස්තියට වග කිව්වත්න් කවුද කියලා පාර්ලිමේන්තුවෙන් එහෙම නැත්නම් නීති හමුවෙන් එල්දරව් කිරීමක් කරන්න ඕන. පාර්ලිමේන්තුවට සමහර මට කිව්වා ඇමතිවරු ඕගොල්ලෝ කෝප් එකෙන් හැව්වේ බැඳුම් කරේ විතරයි කියලා. බැඳුම් කර වංචාව ගැන විතරයි හොයලා තියෙන්නේ. ඒක නිසා මේ රවි කරුණානායක ඇමතිතුමාට අද ඉල්ලාස් වෙන සිද්ධ වෙලා තියෙනවා කියලා. නෑ ඒක වැරදි. කෝප් කාරක සභාවේ මෙතන ඉන්නම ගරු මන්ත්‍රීතුමාලා ඉන්නෝ, හර්ෂ මන්ත්‍රීතුමා ඉන්නෝ, සෙනුරත් මන්ත්‍රීතුමා ඉන්නෝ. ඔබතුමාලා දන්නවා වාර්තා හතරක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. හෙජින් ගන්දනුව ගැන, වරායවල් ගැන, කංජිත සංස්ථාව ගැන, එයා ලංකායක ගැන, වීඅලි මණ්ඩලය ගැන, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන, විශේෂයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පෞගේ කාලේ සිද්ධ වෙච්ච කෝටි 247ක වංචා ගැන, කෝටි 556ක වීඅලි මණ්ඩලය ගැන වාර්තා ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒවත් හොයන්න. ඒ හැම එකටම ජනාධිපති කොමිෂන් ඕනේ නැහැ. හැම එකටම ඇමතිවරයෙක් ඉන්නවා. හැම එකටම අමාත්‍යංශයක් තියෙනවා. පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කරපු කෝප් වාර්තාවල් පිළිබඳ හෙව්වොත් එහෙම රවි කරුණානායක ඇමතිතුමාට විතරක් නෙමෙයි බොහෝ දෙනෙකුට මේ මන්ත්‍රී ධූරත් නැති වෙනවා. දැන් අද විපක්ෂයේ ඉන්න බොහෝ දෙනෙකුට මන්ත්‍රී ධූරත් නැති වෙනවා. හරි විදිහට විමර්ශනයක් කරොත් එහෙම නීති අහමේ පරීක්ෂණයක් කරොත් එහෙම හෙක්ටප් ගහේ මන්ත්‍රීතුමාලා ඉන්නවා. ආණ්ඩු පක්ෂ විපක්ෂ වේදින්දර මම මේ කියන්නේ. නැතුව මේක මේ කෝප් කාරක සභාවේ බැඳුම් කර වංචාව නිසා රවි කරුණානායක ඇමතිතුමාට ඉල්ලාස් වෙන සිද්ධුනා කියන තැනට ලඝු කරන්නේ නැතුව කෝප් කමිටුවටත් ජයග්‍රහණයක් මේක මුළු කෝප් වාර්තා පිළිබඳවම එල්දරව් කළ තියෙන කරුණු පිළිබඳව මේ ආකාරයෙන් නැතුව නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් මේ ආකාරයෙන්ම නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඒක මං හිතන්නේ පාර්ලිමේන්තුව පිළිබඳව රටේ ජනතාවට යම් හරි විශ්වාසයක් ගොඩනගෙන තත්ත්වයක් ඒක නිසා විශේෂයෙන්ම ආණ්ඩුව ඉස්සරහා තමයි දැන් අභියෝග තියෙන්නේ. ආණ්ඩුව ඉස්සරහා තියෙන අභියෝග තමයි රවි කරුණානායක අමාත්‍යවරයා ඉල්ලාස් වීම නිසා විතරක් වහගන්න බැරි, හැංගෙන්න බැරි, වැහෙන්න බැරි
හෙළිදරව් කළ යුතු ඉතිහාසිකුත් තියෙනවා වර්තමානිකුත් තියෙනවා. ඒ ඉතිහාසය හෙළිදරව් කළා වර්තමානයේ හරියාකාර පාලනය ක්‍රියාවට නගන්න ඔබට පුළුවන් විය යුතුයි. ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත යුතුයි. මං හිතන්නේ අන්න එතනදී විතරයි ආණ්ඩුවට මේ තත්වෙන් යම් හරි ගැළවිල්ලක් තියෙන නම් ගැළවෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව දැන් මේ රටේ ජනතාවට විශේෂයෙන්ම හැදිලා තියෙන ස්ථාවරයේ මතේ මොකක්ද ආණ්ඩුව හොරුන්ට දඬුවම් දෙන්නේ. ආණ්ඩුව හොරු ආරක්ෂා කරනවා. රවි කරුණානායක ඇමතිවරයාට උත්තර නැති වෙච්ච නිසා ඉල්ලාස් වෙන්න සිද්ධ වෙච්ච නිසා විතරක් ඒකට ඒකෙන් මුළු ජයග්‍රහණයක් වෙන්නේ නැහැ. ඒකෙන් සමස්තය විසදෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණාව පිළිබඳව අවධාරණය කරමින් විශේෂයෙන්ම මම නැවතත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා වර්තමාන මහ බැංකුවේ අධිපතිවරයාට. එතුමා දේශපාලන වාර්තාවක් වෙනවා වෙනුවට මහ බැංකුවේ තියෙන තත්ත්වය ආර්ථිකයේ ඇත්ත තත්ත්වය යම් ප්‍රමාණයකට හරි සමාලෝචනයක් කරපු වාර්ෂික වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතියි.
බොහොම ස්තුතියි හොන්රබල් මිනිස්ටර් මහින්ද අමරවිද.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද මහ බැංකු වාර්තාව සම්බන්ධව විවාදය පැවැත්වෙන්නේ, නමුත් බොහෝ කාරණා ඒකටම අදාළව එක පැත්තකින් බැලුවොත් මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධව තමයි බොහෝ කරුණු කාරණා ඉදිරිපත් වෙන්නේ. අපි පැහැදිලිවම අද දිනේ දැන් රවි කරුණානායක අමාත්‍යතුමාගේ ඉල්ලාස්වීමක් සිද්ධ වුණා. ඒ වගේම මා සඳහන් කරන්න ඕන මේ මහ බැංකු වේ සිදුණු මූල්‍ය වංචාව පිළිබඳව පළවෙනියටම අල්ලස් කොමිසමට පැමිණිලි කරේ මම. මට ඒ වෙලාවේ මේ පිළිබඳව වාර්තාවක් ලැබුණම ඒ වාර්තාවේ තොරතුරු අනුව මා හිතුවා එතන මූල්‍යමය වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ආණ්ඩුව බලයට පත් වෙලා වැඩි කාලයක් නැහැ. මම මේ පැමිණිල්ල කරන්න යන වෙලාවේ මගේ හිතවත් මාධ්‍යවේදියෙක් ඇහුවා මේ අලුතාපු ආණ්ඩුවකට මෙහෙම පැමිණිලි කරන්න යෑම අවදානමක් නෙමෙයිද කියලා. මම කිව්වා නෑ, මොන අවදානම තිබුණත් මේ රටේ දේශපාලඥයෙක් විදියට, මහජන නියෝජිතෙක් විදියට, මහජන ඡන්දයෙන් බලයට පත්වෙච්ච කෙනෙක් විදියට මට වගකීමක් තියෙනවා මොන අවදානමක් අරගෙන හරි මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව මම මේ පැමිණිල්ල ඉදිරිපත් කරා. මේ පැමිණිල්ල ඉදිරිපත් කරා විතරක් නෙමෙයි, දිගින් දිගටම ඒ වෙනුවෙන් පෙනී හිටියා, කතා කරා. ඒක එක අවස්ථාවක් තමයි මහ බැංකු අධිපතිවරයා නැවත වතාවක් දීර්ඝ කළ යුතුයි කියලා යෝජනාව ආපු වෙලාවේ අපි තදින්ම පෙනී හිටියා ඒ නොකළ යුතුයි කියලා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා ඉතාමත් නිවැරදි නිර්භීත තීන්දුවක් ගත්තා. ඔහුව මේ තනතුරේ තියන්නේ නැතුව වෙනත් මහ බැංකු අධිපතිවරයෙක් පත් කරා අද රටේම විශ්වාසය දිනාගත්තු අධිපතිවරේ. ඔහු පත් කරන වෙලාවෙත් සමහර කට්ටිය කියපු දේවල් මම දන්නවා. පුවත්පත් වාර්තා වල පළ වුණා ඒ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධව සමහර අසත්‍ය දේවල් පවා කිව්වා. නමුත් අද ඔහු ඉතාමත් හොඳින් ඒ කාර්යභාරය කරන බව අපිට වැටහෙනවා. ඒ වගේම මේ පැමිණිල්ල එතනින් ඒ කාර්ය එතනින් අතර වෙන්නේ නැතුව මේක කෝප් කමිටුවට ගෙනිච්චා. මම ස්තුතිවන්ත වෙනවා සුනිල් හඳුන්නේත්තේ සභාපතිතුමා විදියට එතුමා ඇතුළුවේ කණ්ඩායම මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කරා. ඒ සඳහා අපේ පැත්තෙන් ශ්‍රී ලංකානීය නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායම අපි තීන්දුවකට ආවා. කොන්දේසි විරහිතව මේ කාරණය සඳහා සම්පූර්ණ කැපකිරීම සහ සහයෝගය ලබා දෙන්න ඕන කියලා. ඒ අනුව මේ කාරණය සම්බන්ධව පුළුල් සාකච්ඡාවක්, මතවාදයක් එතනින් ගොඩ නැගෙන්න ගත්තා. ඊළඟට ඒ වාර්තාව ගේනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට ගෙනාමම ඊට පසුව මේක බරපතල තත්ත්වයක් රටේ වාර්තා වෙනකොට ජනාධිපතිතුමා මේ පිළිබඳව සොයා බලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු කණ්ඩායමක් පත් කරා නිමල් සිරිපාල ඇමතිතුමාගේ සභාපතිත්වයේ. ඒ අපේ කමිටුව ඉතාමත් හොඳින් මේ පිළිබඳව අධ්‍යයනය කළා. අපිට වැටහුණා මේකේ බරපතලකම තවත් තිබෙන බව. එනිසා ජනාධිපතිතුමාට යෝජනා කරා මේ සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. ඒ ජනාධිපති කොමිසම පත් කරපු වෙලාවේ මන්ත්‍රීවරු කතා කර දේවල් ඔබට පුවත්පත්වල බලන්න පුළුවන්. මම ඉදිරියේදී මොකද මේ හදිසිය තමයි අද විවාදයට සම්බන්ධ වෙන්නේ, මොන වගේ දේවල්ද කිව්වේ කියලා. ගොඩක් කට්ටිය කිව්වා මේ ප්‍රශ්නේ යට ගහන්න තමයි මේ ජනාධිපති කොමිසම පත් කරේ. මේකෙන් මේකට සම්බන්ධ වෙච්ච අය බේරන්න තමයි මේ ජනාධිපති කොමිසම පත් කරේ. මේකට නඩු දාන්න හොඳටම හේතු තියෙනවා එහෙමනම් නඩුවක් ඇයි දාන්නේ නැත්තේ කියලා. හැබැයි එදා ඔය නඩුවක් දැම්මනම් ඔය දැන් දාගෙන ඉන්න නඩු ගොන්නට මේක එකතු වෙනවා මිසක් මේ වගේ දෙයක් හෙලි වෙන්නේ නැtei කියන එක ඔබට අද තේරෙනවා ඇති. ජනාධිපතිතුමා එදාගත්තු තීන්දුව ඒ වගේම රජය ගත්තු තීන්දුව නිසා අද මේක හෙලිදරව් වෙනවා. ඒ වගේම අපි කියන්න ඕන කෝප් කමිටුවට ආපු පළවෙනි චෝදනාව නැත්තම් පළවෙනි මූල්‍ය වංචාව මේක නෙමෙයි. මට මතකයි පසුගිය කාලේ කෝප් කමිටුවේ මම දිගින් දිගටම හිටියා. ඒකෙදි ආව ඒත් මහා බරපතල විශාල මූල්‍ය වංචාව. විජේදාස රාජපක්ෂ මැතිතුමා සභාපති ධූරයේ දරන කාලේ මම දන්නේ මිලියන 30,000ක විතර වංචා ඒත් හොයලා දුන්නා. හැබැයි ඒකට මොකද්ද උනේ කියලා අපි තාම හොයනවා. ඒ වගේම ඊට කලින් ආණ්ඩුත් මම මේක කෙනෙකුටවත් එක ආණ්ඩුවකටවත් නෙමෙයි කලින් ආණ්ඩු කාලෙත් මේ කෝප් කමිටු වාර්තා හදලා තිබුණා. ඒක වාර්තාවක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා එතනින් පස්සේ කොහේ ගියාද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් මේ වාර්තාව අද ක්‍රියාත්මක වෙලා තියෙනවා. කෝප් කමිටුවටත් ආඩම්බර වෙන්න පුළුවන්. ඒ වගේම සමස්තයක් විදිහට රටේ ජනතාවටත් අද මේ හෙලිදරව්ව සිද්ධ වෙනවා. මේක සුනිල් ලඳුන් නැත්තේ මන්ත්‍රීතුමා කිව්වාගේ අපි පිළිගන්නවා. මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක් හෝ විපක්ෂයේ ජයග්‍රහණයක් නෙමෙයි. මේක ආණ්ඩුවේවත් විපක්ෂයේවත් ජයග්‍රහණයක් නෙමෙයි. මේක ජනතා ජයග්‍රහණයක් මේ හෙලිදරව් වීම මේ සියල්ලම. ඒ වගේම මේක දැන් රවි කරුණානායක මැතිතුමා මුදල් අමාත්‍යවරයා විදියට කටයුතු කර කාලේ මගේ අමාත්‍යාංශයට ගොඩාක් උදව් කරා. මම ඒකත් කියන්න ඕන. එතුමා අපේ හොඳ මිත්‍රේ. ඒ වගේම එතුමා මේ ආණ්ඩුව බලයට පත් කරන්න විශාල කැපකිරීමකුත් කරා. නමුත් මේ චෝදනාව එල්ල වුණාම මමත් කිව්වා එතුමා අස්වැන්න එක තමයි හොඳ කියලා. මොකද ඒ අපේ අතර පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මොකද රටේ ජනතාව අතර මතයක් ගොඩ නැගුණා. ඒ වගේම ජනමාධ්‍යත් මේක ඉස්මතු කරලා පෙන්නුවා. ඒ නිසා වැරදිකාරයෙක් නොවුණත් ඒක නීතිය තීන්දුව කරා වැරදිකාරයද නැද්ද කවුද කියන එක පිළිබඳව එතුමා ඒ ගත්ත තීන්දුව අපි අගය කරනවා. මම ඒක කියන්න ඕන රවි කරුණානායක මැතිතුමා ඒ ගත්ත තීන්දුව අපි අගය කරන්න ඕන අයින් ඉවත් වීම සඳහා. ඒ වගේම මේ ඉතිහාසයේ බොහොම ඈතක තමයි තිබුණේ අමාත්‍යවරුන්ට චෝදනා එල්ල වුණාම ඉවත් වීම. ඒ තමයි බණ්ඩාරනායක මැතිතුමාගේ කාලේ මා දන්න විදිහට මේ වගේ චෝදනා එල්ල වුණු අමාත්‍යවරු අයින් වෙලා තියෙනවා, අයින් කරලා තියෙනවා. හැබැයි එතනින් පස්සේ කිසිම අවස්ථාවක මේ වගේ සිද්ධීන් නැති වුණේ නැහැ. මීට මාස කීපයකට පෙර අවුරුද්දකට වගේ පෙර තිලක්මාරපණ මැතිතුමාට මේ වගේ චෝදනාවක් එල්ල වුණාම එතුමා ඉල්ලා අස්සුණා. බලන්න මේ යහපාලන ආණ්ඩුව මේ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මේ ජාතික ආණ්ඩුව තුල මේ වෙච්ච දේවල් අපි කවදාවත් අපේ ජීවිත කාලේ අපි දැක්ක නැති දේවල් අද සිද්ධ වෙනවා. මේ වගේ ආදර්ශයන් ලබා දෙනවා. ඒ පිළිබඳව අපි ආඩම්බර වෙන්න ඕන රටේ පුරවැසිය විදියට. මේකෙන් දෙන පණිවිඩය මොකද්ද? අනාගතයේදීත් හොරකම් කළා බේරෙන්න බෑ කියන එක තමයි මේකෙන් දෙන පණිවිඩය. මෙච්චර කාලයක් උනේ මොකද්ද? හොරකමක් වුණාම ඊළඟ එක්කෙනා හොරකම් කළා කියනවා, අර අනිත් එක්කෙනා හොරා කියලා පෙන්නනවා. ඊළඟට ආයෙක් කෙනෙක් කරලා කියනවා එයා මීට වැඩිය කරා, මම ඒක කරේක පොඩි කියලා. එහෙම නෙමෙයි. මේ රටේ ජනතා බලාපොරොත්තු වෙන්නේ ලොකුවටවත් පොඩියටවත් හොරකම් කිරීම නෙමෙයි. ඒ වගේම ඊළඟ මැතිවරණ වලට ගිහිල්ලා හොරකම ගැන වේදිකාවේ කතා කරන්න වැඩක් නැහැ. හැබැයි ක්‍රියාත්මක වීම ඒ ක්ෂණිකව සිද්ධ වෙන්න ඕන. නැත්තම් මැතිවරණ වලට ගිහිල්ලා අපේ සමහර ඔය කට්ටිය අරගෙන යනකොට කියන්න වෙන්නේ ඔය හැම දේශපාලඥයෝ සමහර පාක්ෂ මේ තමන්ගේ අනුගාමිකයන්ට ඔය ගැටලු නෙවෙයි. ඒගොල්ල හැබැයි ඊළඟ මැතිවරණ වලදී කියාගෙන ආවි අපේ හොරා අපට හොඳා කියලා. එහෙම ඡන්දෙල්ලා අපේ හොරා අපට හොඳා. එහෙම යන අනුගාමිකයන් ඉන්නවා. හැබැයි ඒක මේ රටේ ජනතාවගේ සමස්ත ජනතාවගේ බලාපොරොත්තු එක නෙමෙයි. අපේ හොරා අපට එපා කියන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. ඒක මෙතෙක් මේ රටේ නොවෙච්ච දෙයක්. හැබැයි අනාගතයේදී ඒ දේ සිද්ධ වෙයි කියලා අපි හිතනවා. අද සමහර වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච කට්ටිය හරියට සුදුන වගේ හැසිරෙනවා. එයා කවදාවත් හොරකමක් නොකර වගේ. ඒවා ඉතාමත් වැරදි. ඒ වගේම හොරු ආරක්ෂා කරන්න කිසිම විලිලැජ්ජාවක් නැතුව කිසිම හිරිකැතයක් නැතුව කතා කරන දේශපාලඥයෝ ඉන්නවා. ඒ පිළිබඳ මේ රටේ ජනතාව ඉතාමත් පිළිකුලෙන් උගත් බුද්ධිමත් ජනතාව දකින බව අපි හොඳටම දන්න. හොඳටම දන්න හොරකම කියල. හැබැයි ඒක ගැන කිසිම හිරිකිතයක් නැතුව කතා කරන්න. ඒ හිතේ හොරකම තියෙන කට්ටිය තමයි එහෙම කරන්න. හැබැයි ඒ අයට සමාජය දැනුවත්වීම තුළ අනාගතයේදී ඒ අයට රටේ ජනතාව ඒ කාරණය තේරුම් අරගෙන කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. මේ පියවර ඉතාමත් හොඳයි. රවි කරුණානායක මැතිතුමා ගත්තේ හොඳ ආදර්ශයක්. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. තිලක් මාරපණ ඇමතුමා ඒ ගත්තු ක්‍රියාමාර්ගය හොඳයි. දැන් බලන්න තිලක් මාරපණ ඇමතුමා අයින් වෙලා හිටියා. එතුමා ඊට පස්සේ ඇවිල්ලා නැවත අමාත්‍යාංශික දිවුරුම් දුන්නා. කවුරුත් විරුද්ධව කතා කරේ නැහැ. කවුරුත් විරුද්ධව කතා කරේ නැහැ. ඒකට අදාළ නොවන වෙනත් අමාත්‍යාංශයකට ඇවිල්ලා දිවුරුම් දුන්නා. රවි කරුණානායක මහත්මයාත් නිවැරදි වෙනවා නම් ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපි හැමෝටම තියෙන ඕන හෘද සාක්ෂිය කියලා දෙයක්. මේ හෘද සාක්ෂිය දේශපාලඥයොන්ට නැද්ද කියලා සමහර කතා ඇහුවම අපිට පේනවා. මේ රූපවාහිනියවල බලන් ඉඳෙද්දි හෘද සාක්ෂිය නැති දේශපාලඥයොද ඉන්නේ කියලා කතා ටික ඇහුවම කිසිම ලැජ්ජාවක් බයක් නැතුව කතා කරනවා මේවා. දැන් අපි රටක් විදියට ගත්තම අපි විරුද්ධ පක්ෂයේ හිටියොත් කියනෝ දේවල්. හැබැයි ආණ්ඩුවට ආවම ඒව කරෙන්නේ නැහැ. විරුද්ධ පක්ෂ ඉඳපු දේවල් ආණ්ඩුවවම කරන්න ඕන. ආණ්ඩුව ඉඳපු ඉඳලා කරලා වැරද්දක් තියෙනවා විරුද්ධ පක්ෂයට ආවත් ඒක පිළිගන්න ඕන. වැරදුනා කිය. අපේ ආණ්ඩුව ගිය සැරේ පරදින්නේ ඇයි? ගිය සැරේ අපි හිටපු ආණ්ඩුව පරදින්නේ වැඩ නොකරද? යුද්ධය අවසන් කරේ නැතුවද? නෑ, අපිට මේ චෝදනා එල්ල වුණා. ඒ ආණ්ඩුව කාලෙම යම් යම් පුද්ගලයන්ට චෝදනා එල්ල වුණා. මොකද ඒවට අපි ගත්ත තීන්දුව? අපි කිසිම තීන්දුවක් ගත්තේ නෑ. අපි ඒව ඉඩ දීලා බලාගෙන හිටියා. ඒක තමයි අපිට ඇති වුණු ගැටලුව. මේ අවංකව කල්පනා කරන්න මේවා පටු විදියට හිතන්නේ නැතුව මේ රටේ හැම කෙනෙකුටම අපි දේශපාලනේ හැමදාම ඉන්නේ නැහැ. දේශපාලඥයන්ට විශ්‍රාම යන වයසක් තියෙනවා. ඒක සමහර වෙලාවට අවුරුදු 30 ගානේ විශ්‍රාමයයි. තව කට්ටිය රෝද පුටු වෙනුත් ගිහිලා පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්නවා මිනිස්සු. ඒ නිසා විශ්‍රාම ගිය දවසට අපිට සතුටු වෙන්න පුළුවන් මොකද්ද? අපි හදාගත්තු ගෙවල් දොරවල් දිහා බලලා, අපි හදාගත්තු ගත්තු වතු පිටි දිහා බලලා, අපි පිටරටවල දාගත්තු ගිනුම්වල සල්ලි දිහා බලලා, පිටරටවල ගත්තු ගෙවල් දිහා බලලා සතුටු වෙලාද? නෑ, මරණ මංචකේවත් ඒ අයට සතුටක් නෑ. ඒ විඳවනවා. ඒක තමයි ඇත්ත කතාව. අපි සතුටු වෙන්නේ ජනතාවට වෙනුවෙන් යමක් කරා කියනවා නම් ඒක තමයි අපිට සතුටු වෙන්න තියෙන කාරණේ. ජනතාව වෙනුවෙන් වැඩ කරා නම් ඒ පිළිබඳව විතරයි අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. මේ ජනතාවගේ මුදල් හොරා කෑම පිළිබඳව නෙමෙයි. හැමෝටම පාර්ලිමේන්තුවට එන්න බෑ. හැමෝටම පළාත් සභාවට එන්න බෑ. හැමෝටම ප්‍රාදේශ සභාවට එන්න බෑ. ඒ නිසා තමයි තමන්ගේ නියෝජිතව පත් කරන්නේ. ඒ පත් කරන නියෝජිතයා හිතනවා තමන් වෙනුවෙන් කතා කරයි, තමන් වෙනුවෙන් වැඩ කරයි, වෙන මොනවා නැති වුණත් අඩුම ගානේ දේශපාලඥයාගේ නම, ගෞරවය, ඡන්දදායකයාගේ ගෞරවය දේශපාලඥයා ආරක්ෂා කරයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙන මොකකින්වත් නෙමේ, චණ්ඩිකම, මැරකම, හොරකමට විරුද්ධව කතා කරයි, ඒවට එරෙහිව කතා කරයි, පෙනී හිටි, එහෙම දේවල් නොකර හිටී කිය නොකරයි කියලා විශ්වාසයක් තියාගෙන තමයි ඒ தත්තේ මහා ඡන්දදායකයෝ බලාපොරොත්තු වෙන්නේ. තව එකක්, අපි ඊළඟ ඡන්දේ දිනන්නේ කොහොමද කියන එක බලලා වැඩ කරනවා නම් ඒකත් ඉතාමත් වැරදි. මේ රටේ හුඟක් කට්ටිය හැසිරෙනවා දේශපාලඥයෝ. ඊළඟ ඡන්දේ දිනන්නේ කොහොමද? ඒකට අපි හොරකම් කරගන්න ඕනද? එහෙම නැත්නම් ඒකට චණ්ඩිකම් කරන්න ඕනද? එහෙම නැත්නම් ඒකට තවත් මගෝඩිකම් කරන්න ඕනද? එහෙම හිතලා දේශපාලඥයෝ කටයුතු කරනවා නම් ඒකත් මේ රටට හොඳ තත්ත්වයක් නෙමෙයි. ඊළඟ සැරේ දිනනවද? ඊළඟ සැරේ පරදිනවද? එහෙම නැත්නම් ඡන්දේ නොඉල්ලනවද? මේක දේශපාලනය කියන එක සදාකල් බූදලයක් වගේ පරම්පරාවෙන් පරම්පරාව එහෙම තියෙන, එහෙම බලාපොරොත්තු වෙන්න ඕන කමක් නැහැ. හැබැයි තමන් හොඳ දෙයක් කළා තිබුණොත් ඒක කවදා හරි කතා කරා. ඒ නිසා මම හිතනවා මේ කාරණය අපිට ඉතාමත් එක පැත්තකින් රටර දීපු ජයග්‍රහණයක්. ඒ වගේම මේ වංචාව දූෂණය, මේ මූල්‍ය වංචාව පිළිබඳව තව පරීක්ෂණය එහෙමම සිද්ධ වෙනවා. ඒ වගේ තව අපිට හොයාගන්න එළිදරව් වෙන්න ඉඩ තියෙනවා. අපි ඒවට කටයුතු කරනවා. මේකේ මූල්‍ය වංචාවේ ප්‍රධාන අර්ජුන් මහේන්ද්‍රන් මේ සම්බන්ධව ගත්තු පියවර පිළිබඳව අපි බලාගෙන ඉන්නවා. එයාට ලැබෙන දඬුවම් පිළිබඳව එකත් ලැබෙන්න ඕන. මේකෙන් තනතුරෙන් ඉවත් කිරීමම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෙතන මූල්‍යමය හානියක් සිද්ධ වෙලා තියෙනවා. මූල්‍යමය වශයෙන් පාඩු වෙලා තියෙනවා. ඒ පිළිබඳව කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. දැන් යහපාලන ආණ්ඩුවට නැත්නම් මේ ජාතික ආණ්ඩුවට ඉදිරි කාලේ මේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන යෑමේ වගකීම පැවරලා තියෙනවා. අපි මේ ආණ්ඩුවේ ආවේ මේ රටේ ප්‍රධාන ප්‍රශ්න කීපයකට අපේ සහයෝගය අපි ලබා දෙන්න. එකක් තමයි ජාත්‍යන්තරව තිබුණු අපිට මානව හිමිකම් ගැටලුව. මේ මානව හිමිකම් ගැටලුව පිළිබඳව අපි දැඩි ලෙස මේ රට පීඩාවට පත් වෙලා තිබුණා. ඒ වෙනකොට අපිට විවිධ තහනම් පනවමින් තිබුණා. යුරෝපා මත්ස්‍ය තහනම, ඒ වගේම ඊට පසුව GSP තහනම, ඒ වගේම ඉන්ධනතුරුව අපි දන්නවා තේකොළවලට තහනමක් පනවන්න බලාපොරොත්තුෙන් හිටියා. මේ සියලුම තත්ත්වයන් අපිට ජාත්‍යන්තරයේ අපිට එරෙහිව තිබුණා. ඒ වගේම මානව හිමිකම් ගැටලුවට අපිට උත්තර දෙන්න අපහසු සත්‍යයක් තිබුණා. ඒ නිසානේ අපි අවුරුදු දෙකක් මෙහාට ඇවිල්ලා මැතිවරණයකට යන්නේ. ඒ වෙලාවේ අපිට ඒ වෙලාවේ තමයි කතා කරේ අපේ වේදිකාවල්වල විදුලි පුටු පිළිබඳව. ඒ වගේම අපි කතා කරා ජාත්‍යන්තර පරීක්ෂණ ගැන, ජාත්‍යන්තර අධිකරණ ගැන කතා කරා. දැන් ඒව අපි නිදහස් වෙලා තියෙනවා. එස අපි මේ ජාතික ආණ්ඩුව ඉඳපු නිසා ලබාගත්තු ජයග්‍රහණ තියෙනවා. ඒ වගේම තව කරගන්න කාර්යයන් තියෙනවා. ඒ කාර්යයන් බවට පත් වෙන්නේ සාක්කුව පුරව ගන්න කාර්යයන් නෙමෙයි, රට වෙනුවෙන් කළ යුතු කාර්යයන්. අපි ඒව කරන්න පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම මේ වෙනකොට ඇති වෙලා තිබෙන තත්ත්වය අපි දන්නවා. රටට එච්චර ඔය පරිසරමය වශයෙන් අපිට මහා දෙවන්ත ප්‍රශ්නකට මුහුණ දෙනවා. දකුණු පළාත ගම්මතුරෙන් සම්පූර්ණ විනාශ වෙනවා. සුනාමියෙන් පස්සේ ආපු ලොකුම ඛේදවාචකයට අපි මුහුණ දෙනවා. ඒ වගේම අනිත් මුළු ප්‍රදේශෙම රටෙන් 3/2ක් විතර දැවැන්ත නියඟයකට පත් වෙලා තියෙනවා. ජාතික නිෂ්පාදනයේ විශාල අඩුවීමක් තියෙනවා. කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ විශාල අඩුවීමක් තියෙනවා. මේවා අපි මුහුණ දෙන්න ඕන රටක් විදියට. මේකෙන් ජනතාවට පීඩාවට පත් වෙන්න දෙන්න බෑ. ඒ නිසා තමයි අද ඒ අයට සහන ලබා දීමේ වැඩපිළිවෙල යටතේ ජනාධිපතිතුමා රුපියල් 10,000ක මුදලක් ලබා දුන්නා. ඉතිහාසයේ පළවෙනි වතාවට එක කන්නයක් යන්නම ආධාර දෙන්න පටන් ගත්තා. මමත් ආපදා කළමනා කරන මාත්‍යවරය විදියට හිටියා. මටවත් එහෙම දෙන්න බැරි වුණා. නමුත් ජනාධිපතිතුමා රුපියල් 10,000ක් දුන්නා. දැන් නැවත රුපියල් 5,000 බැගින් භාණ්ඩ මළු ලබා දෙන්න යනවා. දැනටමත් මාස දෙකකට අනුමත කරලා තියෙනවා. තව ඉදිරියේදී අවශ්‍ය වුණොත් තව ඒ මුදල් ලබා දීමක් සිද්ධ කරන්න කටයුතු කරනවා. මොකද අපිට අපේ රටේ ජනතාව රැක ගන්න අවශ්‍ය නිසා. ඒ වගේම මේකම තව ගැටලුවකුත් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තමයි සමෘද්ධි කප්පාදුව. දැන් කප්පාදුවක් පිළිබඳව කතා වෙනවා. මේ සමීක්ෂණයක් කළේ ඒකේ ප්‍රතිඵල ලබා දීම තුළ. මේක දේශපාලන දඩමීමා කරගෙන දේශපාලනය ඉස්සරහට දාගෙන මේ කණ්ඩායම බොරදියේ මාළු බාන්නවා. ඒක ඉතාමත් වැරදි. තවම කිසිම මම අපි විමසීමක් කරා. අද දවසෙත් අපි මේ පිළිබඳව කමිටුවක් රැස් වෙනවා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා. කිසිඳු සමෘද්ධිලාභියෙක්ගේ සමෘද්ධිය අසාධාරණ විදියට කප්පාදු කළ තවත් කෙනෙකුට දෙන්න හෝ රජයට මුදල් ඉතුරු කරගන්න බලාපොරොත්තුවක් නැහැ.
ඔහුගේ කාලේ මන් දන්නේ මමත් මන්ත්‍රීවරයෙක් වෙත හිටියා. සමෘද්ධි ලාභින් තෝරා ගැනීමේදී අපි කිසිම සාකච්ඡාවකට සහභාගී වුණේ නැහැ. ඔබතුමත් එහෙම වෙන්න ඇති. හැබැයි අද මෙතන ජනමාධ්‍ය ඇමතුමා ප්‍රකාශ කළා, ඔව් අපි කපනවා තමයි කියලා කිව්වා. මෙතුමා කිව්වාද?
නෑ. ඒක එහෙම මට නම් එහෙම දැනගන්න නෑ. මං ඔබතුමාට කියන්න කැමති, කිසිම ආකාරයක මේ සමෘද්ධි ලබා දීමේදී හෝ කප්පාදු කිරීමේ දේශපාලන මැදිහත්වීමක් කියවෙන්නේ ඉඩ තියන්නේ නෑ. ඒක මම මේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් විදියට කියනවා. අපි ඒක සාධීනව වෙන්න දෙනවා. ඒක කිසිදු කෙනෙකුට අසාධාරණයක් වෙන්න අපි දෙන්නේ නෑ. අසාධාරණ විදියට කාගේවත් සමෘද්ධිය කැපෙන්න ඉඩ දෙන්නෙත් නෑ. ඒ වගේම අසාධාරණ විදියට කාටවත් එහෙම දෙන්න ලෑස්ති කරන්නෙත් නෑ. අපිට එහෙම මේ යහපාලන ආණ්ඩුවේ එහෙම තත්ත්වයක් නෑ. එහෙම කටයුතු වෙන්න ඉඩ දෙන්නේ නැහැ අපි. අපිත් මේ ආණ්ඩුවේ ඉන්නේ. මේ ඉන්නේ තැමතිවරු. එතුමන්ලා ඒක ප්‍රතික්ෂේප කරන එහෙම එකක් වෙලා නැහැ කියලා. එහෙම කියන්නේ නැහැ. එහෙම කරන්නෙත් නැහැ. එහෙම කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. අවශ්‍යතාවයකුත් නැහැ. ඒ නිසා අපි මේවා දේශපාලන වශයෙන් මේවයින් වාසි ගන්න කටයුතු කරනවා නම් ඒකත් ඉතාමත්
වැරදි. එතුමා විනාඩියක් තියෙනවා
සභාපතිතුමනි. ඒ නිසා මම නැවතත් කියන්නේ අවසාන වශයෙන් උත් අද මේ පාර්ලිමේන්තුවේ ඉතිහාසය වෙනස් වුණා. වෙනස් වෙනවා. ඒ තමයි මේ රටට අලුත් ආදර්ශ ඇති වෙනවා. ඒ රවි කරුණානායක මැතිතුමා ගත්තු තීන්දුව මම අගය කරනවා පැහැදිලිව මේක අපි පක්ෂයේ විදියටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් එතුමා රජයේ ගෞරවය ආරක්ෂා කළා ඒ ගත්තු තීන්දුව ඉහළයි ඒ වගේම අනාගතයේදීත් අපේ ඒ තීන්දුව ගනි ඒකෙන් මේ රටේ නැවත හොරකම් කරන යුගය අවසාන වෙන භවයේ ඉඟියක් තමයි එතනින් තියෙන්නේ ඒ නිසා අපි අනාගතයටත් ඒක ඉතාමත් වැදගත් කියන ප්‍රකාශ කරමින් මාඩිනස්තුති.